ඇතුමා කාලය ගොඩක් ගිහිල්ල තියෙන ධර්මන්ත.
මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාගේ කතාවට බාධා කිසිවක් ආවේ නැහැ. මේ විදිහටම අපි මේ ඉදිරිපත් කරන යෝජනා සහ තර්කවලට සාවධානව ඇහුම්කම් දෙන්නේ කියලා මම පටන් ගන්න කැමති. අර ප්‍රකාශයක් වුණා ඔපරේෂන් සක්සස්ෆුල් patient dead kiyala operation successful patient dead medical equipment VAT operation successful patient dead vaidya upakarana walata VAT rajaya IMF ekat ekka කාර්තු 8කින් ගෙවීම සඳහා විස්තීර්ණ ණය ගිවිසුමකට ප්‍රවේශ වුණා. බිලියන 2.9ක්. කාර්තුවකට මිලියන 333ක්. IMF එක පළවෙනි කාර්තුවේ 333 දුන්නා. දෙවෙනි කාර්තුවේ 333 දුන්නේ නැහැ. මොකද හේතුව? රජයේ දූෂණය වංචාව හොරකම ක්‍රියාත්මක කරපු නිසා. රජයට ආදායම් ඉලක්කය සම්පූර්ණ කරගන්නට බැරි වුණා. 15%කින් හිඟයක් වුණා. දැන් IMF එක පොරොන්දු වුණු දෙවෙනි මිලියන 333 ලැබුණයි කියලා ලොකු කතාවක් කරනවා. ලොකුවට ඔල්වරසන් දෙනවා. ඉතින් දෙවෙනි වාරිකය ලැබුණේ වෙන මොනවත් නිසා නෙවෙයි. වැට් එක වැඩි කරලා, විදුලි බිල වැඩි කරලා, ජනතාවගේ හිස මත කරපිට දරිද්‍රතාවයේ පෝෂණය, අසහනය, පීඩනය පටවලා දෙවෙනි ට්‍රාන්ච් එක ගත්තා. ඉතින් විශේෂයෙන්ම මෙතනදී සඳහන් වුණා අභියෝගයට බය වුණයි කියලා. එකකට නම් බය වුණා. හොරු එක්ක රට බංකොලොත් කරපු කණ්ඩායමත් එක්ක ආණ්ඩු කරන්න අපි බය වුණා. ඒක අපි පිළිගන්නවා. දැන් අපිට ඇහුණ කියනවා වැල් පාලමින් ගමනක් ගියාලු. ඔවිනින් වැල් පාලමින් මහින්ද රාජපක්ෂව, ගෝඨාභය රාජපක්ෂව, බැසිල් රාජපක්ෂව, නාමල් රාජපක්ෂව අනිවාර්යයෙන්ම වැල් පාලමෙන් ගෙනිහිල්ලා ගොඩගත්තා. ගොඩගත්තා විතර නෙවෙයි කේකුත් කැවුවා. ඉතින් අපිටත් කියන්නේ ඔය වැල් පාලමේ ගිහිල්ලා රාජපක්ෂල ගොඩ දාන්න කියලාද? රටේ 120 අමතක කරලා. ඉතින් විශේෂයෙන්ම මම කියන්න කැමති අපි සූදානම් නැහැ රට බංකොලොත් කරපු කල්ලියත් එක්ක වැල් පාලම් නෙවෙයි මොන පාලමකින්වත් ගිහිල්ලා ඒ අයට කේක් කවලා ඒ අයව සාතු සප්පායම් කරලා රට බංකොලොත් කරපු ඒ හොර කල්ලියත් එක්ක මොදු සමය ගත කරන්නට අපි සූදානම් නැහැයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපිට ඇහුණා අපේ රට සංසන්දනය කරනවා ලෙබනන් එක්ක. ලෙබනන් එක්ක හිටියට වැඩිය හොඳ තත්ත්වයක අපි ඉන්නවලු. මොන ලැජ්ජ නැති ප්‍රකාශයක්. අපි සංසන්දනය කරන්න ඕන අපේ රට සිංගප්පූරුව හා දකුණු කොරියා, තායිලන්තය, වියට්නාමය, ඒ වගේම කාම්බෝජයත් දැන් දියුණු වෙනවා. හැබැයි ලෙබනන් එක්ක සංසන්දනය කරලා අපි හොඳ තැනක ඉන්නවල්. හුණුවට ඒ කතාව කියනවා, සමජීවික සංකල්ප කියනවා. ඉතින් මට නම් තේරෙන්නේ මේ හුණුවට ඒ කතාව කියව කිය, සමජීවික සංකල්පය කියව කිය, රාජපක්ෂලට කේක් කව කව, විදුලි බිල වැඩි කර කර, වැට් එක උපරිමයෙන්ම ගහලා මහජනතාව මරණ මංචකයට ගෙනියනවා. රට බංකොලොත් කරපු රාජපක්ෂ හවුල ගෙනියනවා දිව්‍ය ලෝකෙට. ඒ ගමන යන්නේ කියලාද අපිට කියන්නේ? මං අහන්න කැමති ගෑස් බිල වැඩි වෙනවා ඉදිරියට. පෙට්‍රල් ඩීසල් වැඩි වෙනවා වැට්ටක හින්දා. ට්‍රැක්ටර් වල මිල, කෘෂිකාර්මික උපකරණ උදලු තලයේ ඉඳලා වැඩි වෙනවා වැට්ටක හින්දා. කෘෂිකාර්මික යන්ත්‍ර, පරිගණක උපාංග. හැබැයි ඔය පරිගණක උපාංග ඉතින් සාක්ෂරතාවයක් තියෙන අයට තමයි ඒවා අවබෝධයක් තියෙන්නේ. සූර්ය පැනල පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කර කර සූර්ය පැනල වලටත් ගහනවා. අදි තාක්ෂණික වෛද්‍ය උපකරණ වලටත් වැට් එක ගහලා, විද්‍යුත් උපකරණ වලටත් වැට් එක ගහලා, දේශීය ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට් නිෂ්පාදන යාන්ත්‍රණයක් වට්ටවලා, විදුලි භාණ්ඩ වලට වැට් එක ගහලා, ගහන්න පුළුවන් හැම එකකටම වැට් එක ගහලා, මේකලු එකම මග, මේකලු එකම මග පෝරවලටත් වැට් එක ගහලා. අපිට කියනවා සුරංගනා කතා හරියන්නේ නැහැ. ඔව් අපි පිළිගන්නවා. සුරංගනා කතා හරියන්නේ නැහැ. සුරංගනා කතා නොවේයි. ඔබ මේ රටේ ලක්ෂ 220ට උරුම කරලා තියන්නේ බංකොලොත් රටක්. හැබැයි රට විනාශ කරපු රාජපක්ෂ කල්ලියට දිව්‍ය ලෝකයක් සුරලොවක් නිර්මාණය කරලා තිබෙනවා. ඒක මේ රටට තියෙන එකම මග නොවෙයි. ඒක මේ රටට තියෙන එකම මග නොවෙයි. ඒක රාජපක්ෂලගේ ආශිර්වාදෙන් රට බංකොලොත් කරපු පොහොට්ටු කල්ලියෙන් යැපෙන රාජ්‍ය නායකයට එකම මග වෙන්න පුළුවන්. ඒක අපිට එකම මග නෙවෙයි. මම බොහොම පැහැදිලිව කියන්නට ඕන. ඒ වගේම සඳහන් වුණා ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ගැන. මූල්‍ය වගකීම, වගවීම, ෆිස්කල් රෙස්පොන්සිබිලිටි, ෆිස්කල් අකවුන්ටබිලිටි ගැන. මරු බඩු ටික කියන්නේ ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ගැන. සීනි වංචාව කරලා, පොල්තෙල් වංචාව කරලා, බදු වංචා කරලා, හෝර වංචා කරලා, සුදුලූණු වංචා කරලා, ගෑස් වංචා කරලා, දැන් එනවා මූල්‍ය වගකීම සහ මූල්‍ය වගකීම ගැන, වගවීම ගැන බණ දේශනා කරන්න. එතකොට ඉතාමත්ම පැහැදිලි ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක අපිට ඇහුණ කියනවා මේ ඔබලත් මේක උල්ලංඝනය කරලා තියෙනවලු. මං අහන්නේ බංකොලොත් රටක ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එකේ ඒ කරුණු කාරණා උල්ලංඝනය කරනවා කියන්නේ බරපතල ප්‍රශ්නයක්. සාමාන්‍ය ජනතාවගේ බඩට ගහලා මේ ආණ්ඩුව පෝෂතාව බේරලා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ මේ රටේ සුපිරි පෝෂතුන්, සුපිරි කෝටිපතියන් වන ප්‍රයිමරි බොන්ඩ් ඩීලර්ස්ලට අත තියන්නේ නැතුව මේ අය මේ රටේ වැඩ කරන ජනතාවගේ EPF එකට, ETF එකට, අර්ථ සාධකයකට, බාරකාර අරමුදල් වලට පික් පොකට් ගහලා තියෙනවා. මේක දෙකම මග, මේක දෙකම මග. අපිට කියන්නේ වගකීම බාරගත්තේ නැහැ කියලා. මේ හොරුත් එක්ක දීඝ කාලා මේ රටේ සුපිරි පෝෂතුන්ව රැකගෙන මේ රටේ ජන සමාජය විනාශ මුඛයේ කරා ගෙන යන්නද කියන්නේ. මං අහන්න කැමති, අපි ඒකට සූදානම් නැහැ. අපිට කිව්වා මේ කතාවේදී කතාව විතරයි, කයිවාරුව විතරයි කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කවුද මේ කතා කරන්නේ? පාසලකට කොම්පියුටරයක් දීගන්න බැරි ආණ්ඩුවක්, පාසලකට ස්මාර්ට් බෝඩ් එකක් දීගන්න බැරි ආණ්ඩුවක්, ස්මාර්ට් එකට පාසලකට ස්මාර්ට් කම්පියුටර් උපකරණ දෙන්න බැරි ආණ්ඩුවක්. මම කියන්න කැමති වර්තමාන ජනාධිපතිවරයා අගමැති හැටියට ඉන්නකොට මේ පුටුවට ඇවිල්ලා මට කිව්වා එක හැන්සක් ගත වෙලා තියෙනවා, ඔබට බලන්න පුළුවන් සජිත් රටට උදව් කරන්න කියලා. අපි උදව් කරා. එතුමා කියන්නත් ඉස්සෙල්ලා අපි උදව් කරන වැඩ ටික පටන් ගත්තේ. මේ මොහොත වන විට රජයේ පාසල් 53කට 499ක් වටිනා. ලක්ෂ 500කට ආසන්නයි. ස්මාර්ට් බෝඩ්ස්, කම්පියුටර්ස්, ප්‍රින්ටර්ස් පරිත්‍යාග කළා තියෙනවා රජේ පාසල්. රජේ පාසල් 80කට. ලක්ෂ 3892ක් වටිනා බස් රථ පරිත්‍යාග කළා තිබෙනවා. මේ ක්‍රියාදාමයන් ජනාධිපතිවරයා ප්‍රශංසාවටත් ලක් කරලා තියෙනවා. රෝහල් 56කට. ලක්ෂ 1719ක් වටිනා ජීවිත බේරගන්න රෝහල් උපකරණ ඖෂධ ලබා දීලා තිබෙනවා. 75 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය ගැන කියනවා ප්‍රථම වතාවට බලයක් නැති විපක්ෂය රටට සේවය කරපු අවස්ථාව මෙයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. කොහොමද කියන්නේ? කයිවාරු ගහුව විතරයි. කොහොමද කියන්නේ? කයිවාරුවට විතරක් අපේ වැඩපිළිවෙල සීමා වුණයි කියලා. දැන් බලන්න මේ ස්ථානයේ ප්‍රකාශයට පත් වුණා අපි සුළං බලයට යන්නට ඕන කියලා. විදුලි බලය ජනනය කිරීම අපි සෝලා පද්ධති ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. පුනර්ජනනීය බලශක්තිවලට මුල් තැන දෙන්නට ඕනේ කියලා. හැබැයි පුනර්ජනනීය බලශක්ති ගැන කතා කර කර මේ ආණ්ඩුව මොකද කරන්නේ? ඒ බලශක්ති ක්ෂේත්‍රයට වැට් එක වැඩි කරනවා. වැට් එක වැඩි කරනවා විතරක් නෙමෙයි, unsolicited proposals අරගෙන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කිසිම පළපුරුද්දක් නැති ආයතනත් එක්ක රටට අහිත කර ගිවිසුම් ගහනවා. අපි කියනවා මේ සියල්ලක්ම ප්‍රසම්පාදන ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක කරන්න. ප්‍රසම්පාදන ක්‍රමවේදයක් හරහා පුනර්ජනනීය බලශක්තිය ක්‍රියාත්මක කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපිට අහන්නට ලැබුණා ආසියාවේ එකම ඩයග්නොස්ටික් එක අපේ ශ්‍රී ලංකාවේ කියලා. ආසියාවේ පළවෙනි ඩයග්නොස්ටික් එක ශ්‍රී ලංකාවේ. ඉතින් හරිනේ. වැඩිම දූෂණය, වංචාව, හොරකම, මංකොල්ල කෑම, රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපල ඔක්කොම හොරා කාලා රට මංකොල්ලක් වෙලා මේක පළවෙනි ඩයග්නොස්ටික් රිපෝර්ට් එක වෙන එක හරිනේ. මොන තකතිරු කතාවද? මං අහන්නේ මොනවද මේ කතා? අද වෙනකොට මේ රටේ දරු පරපුර, මරු මව් පරපුර, තාරුණ්‍ය, ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායිකින් කර්මාන්තකරුවන්, අපනයන ශේෂ්ත්‍ර හැම ශේෂ්ත්‍රයක්ම කඩා වැටිලා, අපනයන බිඳ වැටිලා, ගොවියා, දීවරයා, කම්කරුවා, කුලීකරුවා, ත්‍රීරෝද රථ රියදුරාගේ ඉඳලා හැම දෙනා මසරණ භාවයට පත් වෙලා, මේකලු එකම මග, මේකලු හරි මග. මං අහන්න කැමති, මේක දෙකම මග? රටේ ලාභ ලබන ලිට්‍රෝ එක, ටෙලිකොම් එක, ඉන්ෂුරන්ස් එක විකුණන එක, ඒකද හරිම මග? අපි විශ්වාස කරනවා ඒවායේ කළමනාකරණය වෙනස්කම් ක්‍රියාත්මක කරලා යම් යම් ඒකාබද්ධ ව්‍යාපෘතිවලට ගිහිල්ලා අද ලාභ ලබන ප්‍රමාණය වඩා කාර්යක්ෂම, වඩා කාර්යශූර කළමනාකරණයකින් ලාභ වැඩි කරගන්න ඕන අපි පිළිගන්නවා. නමුත් මේ රජය කරන්නේ මොකද්ද? නුවරඑළියේ තැපැල් කාර්යාලය විකුණන එක, නුවර තැපැල් කාර්යාලය විකුණන එක, දැන් අනුරාධපුර තැපැල් කාර්යාලය විකුණන්න සැලසුම් කළා තියෙනවා. හෙට අනිද්ද කියයි සීගිරියක් විකුණනවා, දළදා මාලිගාවක් විකුණනවායි කියලා. හෙට අනිද්ද ඒකත් කියයි. එහෙම කිව්වොත් කවුරුත් පුදුම වෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය ආදායම ලබා ගැනීමට විකල්ප තියෙනවා. පළවෙනි විකල්පය බදු ක්‍රමවේදය, බදු ව්‍යුහය ප්‍රතිසංස්කරණය කරන්නට ඕන. බදු පරිපාලනය, tax administration. අපි බදු දැල ඇතුලේ ඉන්න ඕන කණ්ඩායම ඇතුලේ තියාගන්න ඕන පිටට යන්නට නොදී ටැක්ස් නෙට් එක. ඒ වගේම අපි ඩිජිටයිස් කරන්නට ඕන. ඩිජිටයිස් කරන්නට ඔබට කොන්දක් නැහැ. ඇයි? මම පිළිගන්නවා ඩිජිටයිස් කරන්න යනකොට යම් අය මහපාරට වහින්න යනවා. වර්ජනය කරන්න යනවා. ඒකට ක්‍රමවේදයක් හදලා ඩිජිටයිසේෂන් ප්‍රොසෙස් එක ක්‍රියාත්මක කරන්න. එතකොට දූෂණය, වංචාව, හොරකම නැති වෙනවා. අවිධිමත් ලෙස ගජමිතුරන්ට ක්‍රෝනි කැපිටලිසම් හරහා ලබා දුන්නු බදු සහන ඒව ටික යත් කරගන්න. දැන් පහුගිය දවසක ඔබතුමා හොයලා බලන්න මේ පාර්ලිමේන්තුවේම කමිටුවකට රජයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම අහවල් විදේශ ආයෝජකයාට ආයතනයට ඇයි ලබා දුන්නේ බදු සහන කියලා මොකක්ද දන්නා නිලධාරියගේ උත්තරේ? පොඩ්ඩක් කල් දෙන්න, ඒ බදු සහන දුන්න ආයෝජකයාගෙන් අහලා අපි කියන්නම් රටට ලැබුණු ප්‍රතිලාභය. ඔබතුමා බොරුවක් කියලා කියනවා නම් මම ඒ කමිටු වාර්තා ඔක්කොම ඉදිරිපත් කරන්නම්. මේක ඇත්ත කතාවක්. ඔබ හිනා වෙන්න කාරණාවක් නෙමෙයි. ඔතනින් පුළුවන් බදු එකතු කරගන්න. ඒ වගේම මම පැහැදිලිවම යෝජනා කරනවා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය හතරෙන් එකක තීන්දුවක් දුන්නා. මේ රටේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ පෙත්සමක් ඉදිරිපත් කරා සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපය. නේවිස් මොරායස්, අතුල සමරකෝන්, මහින් මෙන්ඩිස්, උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥවරයාගේ නීතිඥ කණ්ඩායමේ ශක්තිය තුල මොනවද කිව්වේ? මොකද තීන්දුව? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්‍රාල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර ආටිගල මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි කියලා දේ. ඕක මම ප්‍රශ්නයක් හැටියට අහන්නට යනකොට තමයි මට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නට ආණ්ඩු පාර්ශ්වයේ ඉන්න කණ්ඩායමක් මේ පැත්තට ආවේ. මට කතා කරන්න අයිතියක් නැද්ද? ප්‍රශ්න හඬ අයිතියක් නැද්ද? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න අයිතියක් නැද්ද? කොච්චර කුපිත වුණාද කිව්වොත් ශ්‍රේෂ්ඨාධිකරණය සත්‍යය හෙළිදරව් කරනකොට අපිට ප්‍රහාර එල්ල කරන්නට මේ පාර්ලිමේන්තුව තුළම ඉන්න මැර කණ්ඩායම් පැමිණියා. රූපරාම ඔක්කොම ලස්සනට තියෙනවා හැමෝටම බලාගන්න. නමුත් මැරවරයන්ගේ මැර ප්‍රහාරවලට අපි යට වෙන්නෙත් නැහැ, යටත් වෙන්නෙත් නැහැ, වහල් වෙන්නෙත් නැහැ. රට බංකොලොත් කරපු හොර කල්ලිය හොරා කාපු ඒ සියලු දෙනාම රටේ නීති අහමුවට ගෙනවිල්ලා රටට අහිමි කරපු සම්පත් දේපල ස්ටෝලන් ඇසට්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් එකක් හරහා මේ රටට ලබාගෙන මිනිස්සුන්ට බදු සහනය වෙනවා. ඒව අපි ලබා ගන්නවා රාජ්‍ය ආදායම ගැන. ඒව ගැන කතා කරන තමුන්නාන්සලා සූදානම් නැහැ. බදු වංචා කරපු සීනිද, සුදුලුහුණුද, පොල්තෙල්ද, ගෑස්ද,
අසූචි,
ඒ විතරක් නෙමෙයි, අසූචි පෝර වංචාව, නැනෝ පෝර වංචාව, ඒ සල්ලි ලැබෙනකොට රටට රාජ්‍ය ආදායමක් නෙමෙයිද? ඒව කරනව වෙනුවට නේද ඔබ වැට් එක ගහන්නේ 18%ට? ඒක වෙනුවෙන් නේද, ඒක වෙනුවට නේද ඔබ මේ රටේ විදුලි පාරිභෝගිකින්ගේ විදුලි බිල වැඩි කරන්නේ? මම කියනවා පැහැදිලිවම ඒ වැඩි කිරීමත් අනීතික ලෙස ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම උදෙත් කිව්වා කැබිනට් එක තීන්දු කරා හොඳ තීන්දුවක්. අපේ හෙන්රි පේඩ්‍රිස් මැතිතුමා ඒ එතුමාව ඝාතනය කරපු ම්ලේච්ඡ ක්‍රියාව පිළිබඳව සොයා බලන්න කැබිනට් එක කමිටුවක් පත් කළා කියලා. හැබැයි එකක් කියන්නට ඕන ගරු ජනාධිපතිවරයා, මේ ජනාධිපතිවරයාට මේ දේශපාලන ගමනෙන්නට ලොකුම හයියක් දුන්නු පුද්ගලෙක් තමයි ලසන්ත වික්‍රමතුංග. අද වැඩි දෙනෙක් ලසන්ත වික්‍රමතුංග ගැන මතක් කරන්නේත් නැහැ. අර හෙන්රි පේඩ්‍රිස් මැතිතුමාව ඒ ඝාතනය කරපු නීච නින්දිත ඒ අධිරාජ්‍යවාදී බලවේග ඒ කරපු කුරිරු ක්‍රියාදාමය සොයා බලන වගේම ලසන්ත මැරුවේ කවුද? රිචඩ් ඩිසොයිස කවුද මැරුවේ? ජෝසප් පරරාජ සිංහම්, රවිරාජ්, මහේශ්වරන්, සාගරිකා ගෝමස්, විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ජල්ලිස්, තව විශාල තරුණය ප්‍රමාණයක් ජීවිත අහිමි වුණා. ඒ විතරක් නෙමෙයි, කීත් නොයා, උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදීන්ට මේ රටේ අද ජීවත් වෙන්නටත් බෑ. ස්ටැන්ලි ජයසුන්දර වැනි මහාචාර්යවරු සමාවෙන්න, ස්ටැන්ලි විජේසුන්දර වැනි මහාචාර්යවරුන්ටත් ජීවිත අහිමි වුණා. ඉතින් මේ එඩ්වඩ් හෙන්රි ෆ්‍රේඩ්‍රික්ස් මැතිතුමා ගැන හොයනවා වගේම අර ලයිස්ට්‍රත් ඇතුළු කරන්න මේ ජීවිත අහිමි වුණු කොට්ටාස කොහොමද කවුද ඒවට වග කියන්න ඕන කියන කාරණාව මං කියනවා ජනාධිපතිතුමාට. තමන්ගේ දේශපාලන ගමනට සුවිශේෂී උදව්වක් කරපු ලසන්ත වික්‍රමතුංගව අමතක කරන්න එපා. ලසන්ත වික්‍රමතුංග මහත්තයා මගේ දේශපාලන ගමනට උදව් කරේ නැහැ, සම්පූර්ණයෙන් උදව් කරේ ජනාධිපතිතුමාට. නමුත් අද ලසන්ත වික්‍රමතුංග නාමය අමතක වෙලා තිබෙනවා. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රංශ විප්ලවය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ රජ්ජුරුව හිටපු මාලිගාව ජනතාව සම්පූර්ණයෙන් වට කරලා ඉල්ලුවා කෑමට පාන් කෑල්ලක් දෙන්න කියලා. ඒ වෙලාවේ මරී ඇන්ටොනෙට් රජින සඳලුතලේ ඉඳලා ඒ අසරණ ජනතාවට කිව්වා, පාම් බැරි නම් කේක් කාපල්ලා කියලා. එහෙම වහසි බස් දොඩෝපු මරී ඇන්ටොනෙට් රජින ගිලතීනයට යවන්න ප්‍රංශ විප්ලවය විසින් ක්‍රියා කළ බව ඔබ දැනගන්නට ඕන. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අදත් හරියට අර ප්‍රංශ විප්ලව කාලවක වහනුව වගේ ජීවන බර දරාගන්න බැරුව ඉන්න මේ රටේ අසරණ ජනතාව සහනයක් ඉල්ලද්දී මෙච්චර කිරිකෙටි දරුවන් හනනකොට, දරු පරපුර හාමතේ ඉන්නකොට, දරු පරපුර, මව් පරපුර, පුරවැසි පරපුර, තරුණ පරපුර මන්ද පෝෂණයට ලක්වෙනකොට, එන්න එන්නම දරිද්‍රතාවය 140කින් වැඩි වෙනකොට, 130 ඉඳලා 170 දක්වා වැඩි වෙලා, අපනායන කර්මාන්ත වැහෙනකොට, ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත වැහෙනකොට, මිනිසුන්ගේ ජන ජීවිත ත්‍රිරෝධ රත රියදුරාගේ කුලීකරුවගේ කම්කරුවගේ ගොවියගේ දීවරයාගේ ව්‍යවසායකයාගේ මධ්‍යම පාන්තිකයාගේ රාජ්‍ය සේවකයාගේ ඉඳලා සුපිරි ධනවත් පැලැන්තිය හැරුණකොට, රජයේ ආදරය කරන සුපිරි ධනවත් සුපර්නෝමල් ප්‍රොෆිට් ගන්න කෝටි ප්‍රකෝටිපතියන් හැරුණකොට, මේ රටේ ජනතාවගේ ඒ විඳින දුක හොඳට මතක තියාගන්න, මරී ඇන්ටොනෙට් ගිලටීනියට යවුවා වගේ මේ ආණ්ඩුවත් මැතිවරණයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් නෙමෙයි මැතිවරණයෙන්, ජනවරමින් අනිවාර්යෙන්ම ගිලටීනියට යවන දවස වැඩි ඈතක නැහැයි කියලා ප්‍රකාශ කරමින් මගේ අදහස ඉදිරිපත් කිරීම අවසන්
කරනවා. භවමිසතේ කරු කංචන ජයසේකර මහත්තයා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කුඩා පැහැදිලි කිරීමක් කරන්න. එකක් තමයි මම හිතන්නේ විපක්ෂ නායකතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරපු මාධ්‍ය නිවේදනය කියවලා නැහැ. ඒක ඊටාම පැහැදිලි. මොකද මේ මාධ්‍ය නිවේදනය තුළ අඩංගු කාරණාත් එතුමාගේ අදහස් දැක්වීමත් අතර විශාල පරස්පරයක් තියෙනවා. එහෙනම් එතුමාගේ ඇතුළු අනික් කණ්ඩායමේ දැනගැනීම සඳහා මම මේක සභාගත කරන්න අවසර ඉල්ලනවා ගරු කථානායකතුමනි. ඊළඟට එක කාරණයක් මෙතුමා මතු කරා. ඒක තමයි මේ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත. මේ ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් ඇක්ට් එක තව දුරටත් අපේ රටේ භාවිතා කරන්න රජය කටයුතු කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් පළවෙනි කාර්තුව තුලදී නෑ, you were talking about this fiscal responsibility act is different. So then you refer the wrong act. එයින්දා මේ ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක අලුතෙන් ඒක රිපීල් වෙලා අලුතෙන් ඇක්ට් එකක් එනවා. ඊළඟට මෙතුමා කතා කියන්නේ මෙතුමා කතා කරන දේව පිළිබඳව අවබෝධයක් නැතුව කතා කරන්නේ කවුරු ලියලා දෙන දේවල් නෙගෙන්නේ ඒ හින්දා ගරු කතානායකතුමනේ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත කියන එකත් අපි දැනට භාවිතා කරන්නේ නැහැ ඒක අපි තාම ඉවත් කරලා නැහැ ඒක ඉවත් වෙලා ඒ සඳහාත් අලුත් කෙටුම්පතක් එනවා ඊළඟට ගරු කතානායකතුමනේ අවසන් කරනවා මෙතුමා නම් ගොඩක් ගැන කිව්වා හැබැයි අපි අහලා තියෙන්නේ ඒ නම් වල ඝාතකයෝ හැටියට එක්කෝ LTT සංවිධානය නම් වුණා එක්කෝ මෙතුමාගේ පියා නම් වුණා එහෙම නැත්නම් බොහෝ වෙලාවට ජනතා විමුක්ති පෙරමුණ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ මේ නම් කියවීමේ පරමාර්ථය මොකද්ද කියලා. ඉතින් මම හිතන්නේ මීට වඩා අපිට උදව් කරන්න මේ 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 අයවැය ගැන සාර්ථක විවාදයක් කරන්න අවසන් කරනවා. එකක් මට කියන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟතාවයක් පළ කරේ නැහැ. හැම දෙයකටම විරුද්ධ වුණා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සහයෝගය මෙතුමන්ලට අවශ්‍යද නැද්ද කියන එක විතරක් කියන්න. මොකද හැම එකටම විරුද්ධ වුණා. හැම එකටම විරුද්ධ වෙලා දැන් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්න කිව්වේ අපි කියලා. ඉතින් මම දන්නේ නැහැ මේ ගැළපීම මොකද්ද කියලා.
හොඳයි හොඳයි. ඔව්.
මේක ප්‍රශ්න කරපු නිසා මම කියන්න කැමතියි 2020 මේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 4 වාරිකේ ඇමරිකානු ඩොලර් 100 එපයි කියලා ඉවත් වෙන්න යනකොට අපි කිව්වේ එහෙම කරන්න එපා අපි IMF agreement එකේ ඉන්න ඕන කියලා. අපි IMF deal එකකට යනවා. හැබැයි පැහැදිලිව කියනවා we are going to renegotiate the IMF deal. අපි IMF එකඟතාවය නැවත සාකච්ඡාවට භාජනය කරලා ජනතාවගේ පැත්තෙන් ජනතාවගේ වැඩ කරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් වලට pick pocket ගහන්න මේ රටේ පොඩි මිනිහගේ බඩට වදින්නේ නැති IMF එකඟතාවයකට අපි අනිවාර්යයෙන්ම යනවා. මම ඔබතුමාට කියන්න කැමති strategic development act එක ගැන මම කතා කරේවත්
නැහැ.
මම ඔබතුමාට කියන්න කැමති ලසන්ත වික්‍රමතුංග මැතිතුමා ඝාතනය වුණේ මගේ පියාගේ අභහලෙන් පස්සේ. ඒකවත් දන්නේ නැති මිනිස්සේ.
සයන් සේවන්සේ මැතිතුමා කෙටියෙන් කියන්න.
Honorable leader of the opposition, once again I request you to read this press article. This clearly says how the economy is functioning and what steps we have to take. So without reading this and without understanding this, I think you should not make a fool of yourself.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඔබතුමාගේ ප්‍රශ්න
උත්තරය. අද උදෑසන නියෝජ්‍ය කතානායකතුමනි,
ඔව්,
අද උදෑසන මා
පාර්ලිමේන්තු
අවස්ථාවේ
මයික් එක දෙන්න මගේ. With respect, honorable minister, I have gone through all the specific details, the nuances, the intricacies, the specific details of all the announcements made. And I want to assure you that I have the necessary reading skills to do so. And I have comprehended the fact that the government has not done a good deal by the people. We agree with an IMF deal, but we have to deal on behalf of the people, not on behalf of the rich people in the country, not on behalf of the people who earn supernormal profit.
The point, Honorable Leader of the Opposition, what I raised was, your speech did not reflect the points which have been released in this press release. So that shows that either it shows your ignorance, or you have not understood what is here. So that is the point what I was trying to make.
විපක්ෂ නායකතුමා කවුරුත් කාලය ගැන සැලකිලිමත් වෙන්න. ඔව් කියන්න
ඕනේ. Honorable Deputy Speaker, I am not there to prepare my speech based on IMF statements. I have a mind of my own. I have an intellect of my own. I have the capacity and the knowledge about economic principles and policy. I don't need IMF statements for me to base my speeches.
කරු විජේසේකර මහත්තයා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, උදේ මම පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවේ විපක්ෂ නායකතුමා විසින් චෝදනාවක් එල්ල කළ තිබුණා. පසුගිය දවසේ එතුමා අහන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නේ නැහැ කියලා. මම සභාගත කරනවා සහ හැන්සාඩ් ගත කරනවා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට එවන ලද ලිපිය, ෆැක්ස් කරන ලද PPA පිටපතක් 11 මාසේ 8 වෙනිදා දවල් 12:47ට පාර්ලිමේන්තුවට එවන ලද ෆැක්ස් පිටපතේ එම පිටපත් සියල්ලම මම හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. එතුමා නොදැන චෝදනා එල්ල කිරීම පිළිබඳව කනගාටු වෙනවා. එතුමා හැමදාම උදේ පාන්දර ඇවිල්ලා පාර්ලිමේන්තුවේ උත්සාහ කරනවා. ඒ නිසා එතුමාට නැවත වතාවක් කියනවා, එතුමා මේ ප්‍රාථමික තත්ත්වෙට පැටලෙන්න එපා. විපක්ෂ නායකවරෙක්නේ. කවදාකවත් මං හිතන්නේ නැහැ පාර්ලිමේන්තුවේ මෙහෙම විපක්ෂ නායකවරෙක් හැසිරලා තියනවා කියලා. අරුමතරමේ විපක්ෂින්න මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කරන්න කාලය ලබා දෙන්නේ නැහැ. ඒ වෙනි විපක්ෂ නායකවරෙක්.
විපක්ෂ නායකතුමා කෙටියෙන් උත්තර දීලා අවසන්
කරනවා. මම අද උදේවරුේ ගරු කතානායකතුමා සිටින වෙලාවේ මම මතු කරා මම ඉදිරිපත් කරපු ප්‍රශ්න 8කට රජයේ අපොහොසත් වෙලා තිබෙනවා මේ අවසාන දිනේ වුවත් පිළිතුරු සපයන්. මම පැහැදිලිව කියන්න කැමතියි මම සත්‍ය කතා කරනවා. මම සත්‍ය කතා කරයි කියලා කුලරත්න නියෝජ්‍ය ලේකම්තුමත් ඊයේ පක්ෂ නායක රැස්වීමේදී නියෝජ්‍ය කතානායකතුමා ඉදිරිපිටම තහවුරු කරා. මම ඔක්තෝබර් 17 වෙනිදා අහපු ප්‍රශ්නයකට මට පිළිතුරු ලැබුණේ නැහැ. මම ඒක ගැන අහනකොට ඊයේ දවසේ ඇමතිවරයා ලබා දුන්න උත්තරය මොකක්ද කියන එක අපේ කුලරත් මහත්මයාම දන්නවා. කවුද ඇත්ත කතා කරන්නේ, කවුද අසත්‍ය ප්‍රකාශ කරන්නේ කියන එක
පැහැදිලි.
ඊ ඔබතුමාට ඕන වචන පාවිච්චි කරලා මට අපහාස කරන්න පුළුවන්. නමුත් සත්‍යය කවදා හෝ ජය ගන්න.
හොඳයි. බොහොම ගරු ප්‍රේමනාසි 12 වෙනිදා මතුවන මිනිත්තු 5ක් කාලයක් තියෙනවා. ඔව් කාන්චන විජේසේකරතුමා.
ඔබතුමාට කියනවා මේ එවලා තියෙන ලේඛන පරීක්ෂා කරගන්න කියලා.
හරි.
එතුමා පරිශීලනය කරන්න හොඳට දක්ෂයි කියලා කියනවනේ. අර වෙරීටි රිසර්ච් එක නැත්තම් මෙතුමයි කතාව හදාගන්න.
හොඳයි ගරු මන්ත්‍. එතුමා 12 වෙනි මැත්තම ඔබතුමාට මිනිත්තු 5ක් කාලය.
Thank you honorable deputy speaker. When there is a crisis, you can identify who are the clear leaders. So we are in this juncture. I think I must salute the government and the president who had given this tremendous effort towards having this IMF second installment in this crisis. It seems that I have heard that Santa Claus is in town, but I haven't seen Santa Claus is in parliament. Anyway, now you have experienced Santa Claus is in parliament. So I would actually, if I have the much more time to reply to the opposition leader, I would be delighted, but I don't have much more time. Deputy Speaker, I really concern on the 10th item on today's agenda in the parliament, so I'll brief on that. Deputy Speaker, I stand before you today to address a matter of utmost importance, the rights and the protection of LGBTQ plus community in our beloved nation of Sri Lanka. I present to you the Principal Enactment Amendment Act. Yes. What? Yes. The principal. No, I talk about my whatever. Please, you know, don't disturb. I didn't disturb. You know, I have minimum time. Only I have given only 5 minutes. Now you have been standing up again and again. You have taken all our time. No, opposition leader. What is this? I am not that much of eligible in English like you as well. Please. So, I present to you the Principal Enactment Amendment Act, a vital proposal aimed at amending Section 365 and 65A of the Penal Code, which criminalized same-sex sexual activity. The amendment was presented to the Parliament in 2022 by me, which seeks to protect the fundamental rights of individuals regardless of their sexual orientation and to foster a society that upholds equality and justice for all. Sri Lankan society has unfortunately been plagued by a deeply regressive and backward attitude towards the LGBTQ plus community, prejudice, discrimination against individuals based on their sexual orientation or gender identity have been pervasive. Not only in the daily lives of our citizens, but also within the government institutions and law enforcement agencies. This community has been subjected to various forms of violence, harassment and oppression, preventing them from enjoying the same rights and the freedom that others in our society take up for granted.
ගරු මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
මම I'll take another 2 minutes. If I can't finish within 5 minutes time, Honorable San will grant me, will give the 2 minutes from his speech. It is our duty as elected representatives to acknowledge and address these injustices. We cannot turn a blind eye to the suffering of our fellow citizens who have been marginalized and discriminated against for far too long. The time has come for us to take a stand and enact meaningful change that protect and empower the LGBTQ plus community. Across the globe, many developed countries have taken significant steps to amend laws and penalize individuals based on their sexual orientation or gender identity. They have recognized the inherent rights of all individuals to live freely and without fear or persecution due to who they are or whom they love. It is time for us, as the people of Sri Lanka, to follow suit and speak out in the defense of these fundamental rights. By amending the penal code to decriminalize same-sexual activity, we can pave the way of more inclusive and just society. The amendment is not just a matter of legal technicality. It is a statement of our commitment to human rights and equality. It is an affirmation of every individual, regardless of their sexual orientation and gender identity, deserves to be treated with the dignity and respect under the law. In addition to amending the penal code, we must also take concrete steps to address the societal attitudes that perpetuate discrimination of prejudice against the LGBTQ plus community. Honorable Opposition Leader, plus means I and whatever the next identification in the categories. That's what I use, LGBTQ plus. The education and awareness campaigns are essential to fostering a culture of acceptance and understanding. Furthermore, we must ensure that the legal protection are in place to safeguard the rights of LGBTQ plus individuals in all aspects of life, including employment, healthcare, and housing. As we move forward, let us remember that the protection of human rights knows no boundaries. We must stand fast alongside human rights defenders and advocates, working tirelessly to ensure that the LGBTQ plus community is afforded the same rights and opportunities as all members of society. Let us be the voice of change and progress, striving to create a Sri Lanka where everyone can live equally and without fear, discrimination for future generations to come. I think the entire house will agree on this and the entire house will support on this. This will move to the second reading of this house in the meantime. Thank you.
Bob Mr. Garumanta, Milagaru Kovindan Karunakaran Metam Vatumata Minitu Dolhaka Kalatina. Order please Karu Niyojakaraka Sabha Sabhavatva Mulas.
Honorable Member, please continue.
Thank you. Kulukkalin Dalavaravarkali. Indri in the VADA Sabayil Varav Selavathitta Vivadathin Kulinile Vivadhe Irudhi Nalandri Nidhi Porulaadhara Urudhippaadu Mattum Thesiya Kolgaigal Amaichu Thodarbana Odukkeettu Vivadathil Uraiyaatti Kondirukkindrom. Varav Selavathittam Samarppitha Naal Mudhal Indru Varai Nadantha Vivadangalin Ottumotha Aruvadai Enna சமர்ப்பிக்கப்பட்ட வரவு செலவு திட்டம் நிதி முகாமைத்துவத்தை பேணுவதற்கு ஏற்ற வகையில் அரசு வருவாய்களையும் அரசு செலவினங்களையும் முறையாக எடுத்துரைத்துள்ளதா? முறையான வரவு மூலங்கள் இன்று எதிர்பார்க்கப்படும் அல்லது நம்பிக்கையின் அடிப்படையில் வரவினை மதிப்பீடு செய்து அதற்கேற்ற வகையில் செலவினங்களை தயாரித்த வெறும் இலக்கங்களுடனும் எழுத்துக்களுடனும் கூடிய ஒரு கூட்டாகவே இந்த வரவு செலவு திட்டத்தை நான் காண்கின்றேன். இத்தகைய வரவு செலவு திட்டத்தின் மூலம் நாட்டின் நிதிக் கொள்கை, நாட்டின் பொருளாதார உறுதிப்பாடு, பொருளாதாரம் தொடர்பான தேசிய கொள்கைகள் வலுப்படுமா? வரவு செலவு திட்டத்தில் அடையக்கூடியதென எடுத்துரைக்கப்பட்ட இலக்குகளை அடைய முடியுமா என்பதே என்னுடைய கேள்வி. வரவு செலவு திட்ட முன்மொழிவுகளுக்கும் இந்த முன்மொழிவுகளை நிறைவேற்றுவதற்காக இன்று இந்த பாராளுமன்ற விவாதங்களின் மூலம் செலவிடும் மக்கள் வரிப்பணத்திற்கான செலவு நன்மையினை நோக்குவோமானால் அது விரும்பக்கூடியதாக இருக்குமா என்றெல்லாம் நாம் நோக்க வேண்டும். எமது நிதியமைச்சரின் அறிவு, திறன், புலமை தொடர்பாக எனக்கு ஐயமில்லை. எனக்கு ஏற்பட்டுள்ள ஐயம் இந்த வரவு செலவு திட்டம் திட்ட முன்மொழிவுகளை மேற்கொள்ளும் போது ஆய்வு செய்யும் ஸ்மார்ட் கொள்கைக்கு ஏற்புடையதா என்பதே. இது ஸ்பெசிபிக்கானதா, அதாவது வரவு செலவு திட்டத்தில் குறிப்பிட்ட விடயங்கள் தெளிவானவையா, அதாவது வரவு செலவு திட்ட முன்மொழிகளில் கூறப்பட்ட விடயங்கள் அளவிடக்கூடியதா, இது அச்சீவபிள் ஆகுமா, அதாவது இந்த முன்மொழிவுகள் அடையக்கூடியதா, இது ரிலவெண்டானதா, அதாவது ஏற்புடையதானதா என்ற கேள்விகள் எனக்குள் எழுகின்றன. வரவு மூலங்கள் முறையாக குறிப்பிடாது வெறுமனே செலவினங்களை எடுத்துரைக்கும் வரவு செலவு திட்ட விவாதம் ஒன்றின் ஊடாக இந்த நாட்டினதும் நாட்டு மக்களினதும் வரிப்பணத்தை வீணாக செலவு செய்து கொண்டிருக்கின்றோம். இதன் மூலம் நிதி பொருளாதார உறுதிப்பாடு ஏற்படும் என்பது வெறும் கற்பனை மாயமே ஒழிய யதார்த்தத்தின் பாற்பட்டதல்ல. ஒரு வகையில் இது கூட ஒரு வகை ஊழலின் ஊழலில் பாற்பட்டது. கௌரவ குழுக்களின் தலைவர் அவர்களே, ஊழல் என்றதும் எனக்கு ஞாபகம் வருகின்றது. வரவு செலவு திட்ட குளிர்நிலை விவாதங்களின் போது துறை சார்ந்த விடயங்களை பேசியதை விட ஊழல் தொடர்பாக பேசப்பட்டதே அதிகமாகும். குறிப்பாக அமைச்சரவை அந்தஸ்துள்ள அமைச்சர் ஒருவர் அமைச்சரவை கூட்டு பொறுப்பென்னும் வெஸ்ட்மினிஸ்டர் பாராளுமன்ற சம்பிரதாயங்களுக்கு மாறாக தனது அமைச்சின் ஒரு துறையில் நடந்த ஊழலை இந்த உயரிய சபையில் எடுத்துரைத்து அரசு தரப்பும் எதிர்த்தரப்பும் ஒன்றிணைந்து இதற்கு எதிராக தீர்மானத்தை நிறைவேற்றிய பின்பும் அந்த ஊழலை எடுத்துரைத்த அந்த அமைச்சருக்கு அந்த ஊழலை வினையாகி அவரது பதவி பறிக்கப்பட்ட சம்பவமும் நமது வெஸ்ட்மினிஸ்டர் பாராளுமன்ற சம்பிரதாயத்தில் புது அத்தியாயத்தை தோற்றுவித்துள்ளது. நமது வெஸ்ட்மினிஸ்டர் சம்பிரதாயம் கூறுவதென்ன, யாராவது ஆட்சியில் நிகழும் ஊழல்களை கதைத்தால் உங்களுக்கு இதுதான் நடக்கும் என்று நிறைவேற்று அதிகாரம் சிவப்பு விளக்கினை ஏற்றியுள்ளது. இன்று வரவு செலவு திட்ட முன்மொழிவுகள் செயற்படுத்துதல் தொடர்பாக சிந்திக்கும் முன்னர் நம் நாட்டின் நிதி பொருளாதார உறுதிப்பாடு காண்பது தொடர்பாக சவாலாக இருக்கும் விடயம் கடன் மறுசீரமைப்பு உடையமையாகும். நமது கடன் மறுசீரமைப்பு தொடர்பாக அரசு தரப்பு பெருமை கொள்கிறது. உண்மையில் கடன் மறுசீரமைப்பு தொடர்பாக பேசுவது ஒரு நாட்டின் பொருளாதார உறுதிப்பாடு தொடர்பாக பெருமைக்குரிய விடயமல்ல. பெற்ற கடனை கூறியபடியுரிய காலத்தில் செலுத்த முடியவில்லை, அதனை தள்ளுபடி செய்யுங்கள் அல்லது சற்று காலம் தாருங்கள், இல்லையெனில் கடனுக்கான வட்டியினை குறையுங்கள், அதுவும் இல்லையெனில் மீளச் செலுத்தும் காலம் தொடர்பாக பரிசீலனை செய்யுங்கள் என்பதே இந்த கடன் மறுசீரமைப்பின் அடிப்படை. இது எவ்வாறு எமது நாட்டுக்கு பெருமையாகும். அரசாங்கம் மேற்கொள்ளும் கடன் மறுசீரமைப்பு தொடர்பான சகல நடவடிக்கைகளும் சகல தீர்மானங்களும் கடன் வழங்கிய நாடுகள் கடன் வழங்கிய சர்வதேச கடன் வழங்கும் நிதி நிறுவனங்கள் எடுத்துரைத்த நிபந்தனைகள் யாவும் வெளிப்படைத்தன்மை கொண்டதாக இருக்க வேண்டும். நமது நாட்டின் பாராளுமன்றமே நிதி அதிகாரத்தின் உச்சபீடம். நிறைவேற்று அதிகாரம் நிதி அதிகாரத்தை பிரயோகிக்க முடியாது. அப்படியெனில் நமது கடன் மறுசீரமைப்பு தொடர்பான சகல விடயங்களும் நாட்டின் நிதி விவகாரம் தொடர்பில் உச்ச அதிகாரம் கொண்ட பாராளுமன்றத்திற்கு சமர்ப்பிக்கப்பட வேண்டும். கடன் மறுசீரமைப்பு தொடர்பாக கடன் வழங்கும் நாடுகள் தொடர்பான அமைப்பான பாரிஸ் கிளப் நமக்கு போதிய கால அவகாசத்தை வழங்கியுள்ளது. வேண்டுமானால் சற்று மூச்சு விடலாம். பாரிஸ் கிளப் தமது கடன் வழங்கும் கொள்கை தொடர்பாக தனது வெளிப்படைத்தன்மையை காட்டியுள்ளது. கடன் மறுசீரமைப்பு தொடர்பாக எமது பிரதான கடன் வழங்கும் நாடுகள் கூட நமக்கு சாதகமான முடிவுகளை தந்தாலும் அவர்கள் நமக்கு கூறும் நிபந்தனைகள் என்ன? நல்லாட்சி, வெளிப்படைத்தன்மை, ஊழலற்ற நிர்வாக செயற்பாடு என்பனவே அவர்கள் கூறும் நிபந்தனைகளாகும். நல்லாட்சியும் வெளிப்படைத்தன்மையும் ஊழலற்ற நிர்வாகமும் எமது நாட்டை விட்டு சென்று பல தசாப்தங்களாகிவிட்டது என்பதே நமது நாட்டின் யதார்த்தம். எமது நாட்டின் நல்லாட்சி நிலவுகின்றதா, வெளிப்படைத்தன்மை நிலவுகின்றதா, ஊழலற்ற நிர்வாகம் இருக்கின்றதா? இந்த உயரிய சபையில் அமர்ந்திருக்கும் ஒவ்வொருவருக்கும் உங்கள் மனச்சாட்சியிடம் இந்த கேள்வியினை கேளுங்கள். சீன எக்ஸின் வங்கி எமக்கு உதவுகின்றது, கடன் மறுசீரமைப்பில் கை கொடுக்கின்றது. சீன கடன் மறுசீரமைப்பு தொடர்பான வரையறைகள் என்ன? இதனை இந்த உயரிய சபையில் சமர்ப்பிக்க வேண்டியது அரசின் தார்மீக பொறுப்பு. அது மாத்திரமல்ல, கடன் மறுசீரமைப்பு தொடர்பாக சீனாவின் கொள்கையை தொடர்பாக அரசு வெளிப்படைத்தன்மையாக நடந்து கொள்ள வேண்டும். நாம் சீனா தொடர்பாக உரையாற்றும் போது இந்தியா தொடர்பாக உரையாற்ற வேண்டியதும் கட்டாயமாகும். இந்தியா என்று நாங்கள் பேசினால் இங்குள்ள சிலருக்கு அது கசக்கும். இந்தியா எனக்கொன்றும் இனிப்பல்ல, ஆனால் யதார்த்தம் புரிய வேண்டியது அவசியம். பொருளாதார சிக்கலில் நாம் மூழ்கியிருந்த வேளை வங்காளதேசத்திடமே கடன் வாங்க வேண்டிய நிப்பந்த நிலை. இந்த வேளையில் நமக்கு 4 பில்லியன் அமெரிக்க டாலர்களை அத்தியாவசிய மருந்து எரிபொருள் போன்ற விடயங்களுக்காக எந்த ஒரு நிபந்தனையும் இன்றி வழங்கியது. அந்த வேளையில் சர்வதேச நாணய நிதியம் கூட 2.9 பில்லியன் டாலர்களை பல்வேறு நிபந்தனைகளுக்கு அடிப்படையிலேயே வழங்கியுள்ளது. நான் ஒன்றும் இந்திய ஆதரவு தளத்தில் நின்று உரையாற்றவில்லை. ஆபத்தில் கை கொடுப்பவனே தோழன். ஆபத்தில் உதவுவது போல தனது நலன்களை நிறைவேற்ற நினைப்பவன் உண்மையான நண்பன் அல்ல. இந்திய சீன உறவு தொடர்பாக இலங்கை கற்றுக்கொள்ள வேண்டிய பாடம் இது. நமது நாட்டுக்கு மிக கிட்டிய தூரத்தில் இருக்கும் அண்டை நாடான இந்தியாவை உதட்டளவில் புகழ்ந்து உள்ளத்தில் ஊடாக சீண்டுவதை நாம் தவிர்க்க வேண்டும். நமது கடன் மறுசீரமைப்பு தொடர்பாக உற்ற நண்பராக விளங்குவது இந்தியா மாத்திரமே. அண்மை காலமாக நமது வெளியுறவு கொள்கையிலும் பாரிய மாற்றங்களை நாம் அவதானிக்கின்றோம். இது நமது தேசிய கொள்கைகளுக்கு பாதிப்பை ஏற்படுத்தும். அண்மை காலங்களில் சீன பாதுகாப்புத்துறை தொடர்பான உளவு கப்பல்கள் இந்து சமுத்திரத்தில் சஞ்சரிப்பதும் நமது துறைமுகங்களில் பல்வேறு ஆய்வுகளை மேற்கொள்வதற்காக வருகை தருவதாக கூறுவதும் அவற்றுக்கு நமது நாடு செங்கம்பளம் விரித்து வரவேற்பதும் வளமையான நிகழ்வாக இடம்பெறுகிறது. எமது வெளிநாட்டு கொள்கை சீனாவுடன் எதிர்ப்பாக இருக்க வேண்டும் என்பதல்ல. எனது உரையின் சாராம்சம் நமது சீன சார்பென்பது இந்து சமுத்திரத்தின் தெற்காசிய நாடுகளின் பாதுகாப்புக்கு அச்சுறுத்தலாக இருப்பதை நமது நாடு காரணமாகிவிடக் கூடாது என்பதற்காகவே நான் இவ்வாறு கூறுகின்றேன். இந்தியா சீனாவை விட எமது நட்பு நாடு இந்நாட்டில் வாழும் பௌத்த இந்து மக்களின் ஆணிவேரின் மூலம் இந்தியாவை கலாச்சார பாரம்பரிய தொடர்புகள் மாத்திரமல்ல, இந்நாட்டில் நீங்கள் பெருமை கொள்ளும் பௌத்த மதம் தோன்றியதும் பாலி மொழி தோன்றியதும் இந்தியாவில்தான். பௌத்த மதம் தொடர்பாக நீங்கள் விதந்து போற்றும் பௌத்த இலக்கியங்கள் தோற்றம் பெற்றதும் இந்தியாவில்தான். இத்தகைய வரலாற்று தொடர்பை சீனாவுக்காக அறுக்கப் போகின்றீர்களா என்று கேட்கின்றேன். இந்த வரவு செலவு திட்டம் கடன் மறுசீரமைப்பு மூலம் பொருளாதார உறுதிப்பாட்டினை ஏற்படுத்தி நாட்டில் மீண்டும் பொருளாதார சுபீட்சத்தினை ஏற்படுத்துவதற்காக கொண்டுவரப்பட்டதாக அரசாங்க தரப்பில் எடுத்துரைக்கப்படுகிறது. ஆனால் இந்த வரவு செலவு திட்ட முன்மொழிவுகள் பலமான அத்திவாரம் என்று கட்டப்பட்ட கட்டிடத்தில் அலங்காரம் செய்தது போன்றதாகவே நான் கருதுகின்றேன். நமது நாட்டின் புதிதாக அறிமுகப்படுத்தப்பட்ட வரி கொள்கை தொடர்பாக ஓரிரு வார்த்தைகள் உரையாற்ற விரும்புகின்றேன். நாட்டின் வரி கொள்கை பொதுமக்களுக்கு பாதிப்பினை ஏற்படுத்தாதவாறு, சுமையினை ஏற்படுத்தாதவாறு, மக்களுடைய வருமானத்திற்கு ஏற்ற வகையில் ஒரு சமச்சீரான பொருத்தப்பாட்டுடன் அமைய வேண்டும். ஆனால் அரசாங்கத்தின் நேர்முக வரி தொடர்பாக இன்று வரி செலுத்தும் அரசு உத்தியோகத்தர்கள் அனைவருமே அதிருப்தியுடன் உள்ளனர். புதிய வரவு செலவு திட்டத்தின் ஊடாக அறிமுகப்படுத்தப்பட்ட வரியானது நமது நாட்டின் எதிர்காலத்தில் மீண்டும் ஒரு அறகளவை ஏற்படுத்துமா என்று நான் ஐயமுறுகின்றேன். புதிய வரி திட்டத்தில் நாட்டு மக்கள் ஒரு வேளை உண்பதும் கூட கஷ்டமாக இருக்கும் என்பதற்கான கட்டியங்கள் இன்று தெரிகின்றது. ஆனால் ஆட்சியாளர்களோ மூர்க்கனும் முதலையும் கொண்டது விழா என்பது போல விடாப்பிடியாகவே இருக்கின்றார்கள். எனக்கு பிரெஞ்சிய புரட்சி கதை ஞாபகம் வருகின்றது. உண்பதற்கு பான் கூட இன்றி பரிதவித்த பிரான்சிய மக்களுக்கு உண்பதற்காக பானையாவது தாருங்கள் என்று ஆட்சியாளர்களிடம் கேட்ட மக்களுக்கு, உங்களுக்கு உண்பதற்கு பான் இல்லை என்றால் கேக்கை சாப்பிடுங்கள் என்று கூறினாராம் அந்த மன்னன். அந்த மன்னன் இதுவே அத்திவாரம். அதையொத்த நிலைமையே இந்த வட்பரி மூலம் நீங்கள் எதிர்கொள்ளப் போகின்றீர்களா என்று உங்களை கேட்க விரும்புகின்றேன். நமது நாட்டில் உச்ச நீதிமன்றமே நமது நாட்டின் கடந்த கால ஆட்சியாளர்களையும் அவர்களால் நியமிக்கப்பட்ட அரசு உயர் உத்தியோகஸ்தர்களையும் பொருளாதார குற்றவாளிகள் என்று தீர்ப்பளித்தது மாத்திரமல்ல, அந்த வழக்கு தொடர்களுக்கு வழக்கு செலவினத்தையும் வழங்க வேண்டும் என்று தீர்ப்பளித்துள்ளது. இந்த தீர்ப்புக்கு ஆட்சியாளர்களின் பதில் என்ன? இந்த தீர்ப்பு தொடர்பாக ஆட்சியாளர்கள் மேற்கொள்ளும் அடுத்த கட்ட நடவடிக்கை என்ன? இதுவா நாம் ஊழல்களை ஒழிக்க எமது தேசிய கொள்கை? ஊழல்களை ஒழிப்பது தொடர்பாக தேசிய கொள்கை வகுப்பதை விட ஊழல்வாதிகளை பாதுகாத்து ஊழல்களை வெளிப்படுத்துவர்களை தண்டிப்பதே எமது தேசிய கொள்கையாக உள்ளது. எமது நாட்டின் நிதி பொருளாதார உறுதிப்பாடு தேசிய கொள்கை தொடர்பான அமைச்சின் ஒரு முக்கிய கடப்பாடு எமது நாட்டுக்கான தேசிய திட்டமிடல் ஆணையம் ஒன்று உருவாக்கப்பட வேண்டும். இது அரசியல் சார்பற்றதாக சுதந்திரமாக நாட்டின் அபிவிருத்தி தொடர்பான திட்டங்களை தீட்டுவதாக இருக்க வேண்டும். ஆட்சி மாறுகின்ற போது அபிவிருத்தி திட்ட கொள்கைகள் மாற்றமடையாதவாறு இந்த தேசிய கொள்கை திட்ட ஆணைக்குழு அதிகாரம் மிக்கதாக இருக்க வேண்டும். அதே போன்று ஆட்சியாளர்களின் விருப்பத்திற்கு ஏற்ற விதமாக, ஆட்சியாளர்களின் உறவினர்களுக்கு ஏற்ற விதமாக, ஆட்சியாளர்களின் நண்பர்களுக்கு ஏற்ற விதமாக நாட்டின் தேசிய வரி கொள்கை அமையக்கூடாது. இதேபோன்று நாட்டின் கல்வி திட்டம் தொடர்பாகவும் முறையான தேசிய கொள்கை வகுக்கப்பட வேண்டும். இவற்றுக்கேற்ப நிபுணத்தின் ஆலோசனைகள் துறைசார் நிபுணர்களிடம் இருந்து பெறப்பட வேண்டும். இதுபோன்ற நாட்டின் அபிவிருத்தி தொடர்பான ஒவ்வொரு துறைகளுக்கும் தேசிய கொள்கைகள் வகுக்கப்பட வேண்டும் என்பதே என்னுடைய நிலைப்பாடு. எமது நாட்டின் மக்களது வரி வருமானம் வீணாக செலவிடப்படுதல் தொடர்பாக ஒரு சிறு உதாரணம். ஜனாதிபதியின் ஆலோசகர்கள், அமைச்சர்களின் ஆலோசகர்கள் என்று நியமிக்கப்பட்டிருப்பவர்களின் கல்வி தகமை என்ன? நாட்டின் ஜனாதிபதி அவர்களுக்கு ஒரு நாட்டின் துறைசார் அமைச்சர்களுக்கு நிபுணத்துவ ஆலோசனை
வழங்கும்
இவர்களுக்கு வழங்கப்படும் அனுகூலங்கள் என்ன? இதை ஆட்சியாளர்கள் உங்கள் மனச்சாட்சியை தொட்டி நீங்களே கேட்டுக் கொள்ளுங்கள். இந்த நாடு தொடர்ச்சியாகத்தான் தமிழ் தேசிய கட்சியின் உறுப்பினர் என்ற வகையில் நான் எடுத்துரைக்கின்றேன். இந்த நாட்டின் பொருளாதார சீரழிவுக்கு காரணமானவர்கள் யார்? இந்த நாட்டில் பெருமளவு அரச வளங்களை கொள்ளையடித்தவர்கள் யார்? இந்த நாட்டில் அரச வளங்களை பயன்படுத்தியவர்கள் யார் என்பதை நீங்கள் தெரிந்து கொண்டு இந்த வரவு செலவு திட்டத்தை நிறைவேற்றி நாட்டின் எதிர்காலத்தை நிர்ணயிக்க
Thank you. Honorable Nimal Sripala De Silva, you have 13 minutes.
Reduced by 2 minutes. It should be reduced from the other side. Garu Niyojya Karaka Sabhapathitumani Satutvenuva Adadina Mepavattuna Vivadeti Vajaswarpya Katakari Pralabhima Piribandava Visheshema Api Dhanava Me Rate Arthika Me Ativunu Arbudaya වගකීතං හොයනවාට වඩා එයින් අපි කොහොමද ගොඩේ ඉන්නේ කියන කාරණේ පිළිබඳව දැන් කතිකාවතක් ඇති වුණා. ඒ අවස්ථාවේදී කවුරුත් එකකු වුණා මං හිතන්නේ සමහර දේශපාලන පක්ෂ අරින්ද අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය අපි ලබාගත යුතුයි කියලා. කාරණා දෙකකට. එකක් අපේ රට පිළිබඳව අන්තර්ජාතිකයේ විශ්වාසය දිනා ගැනීමට. අන්තර්ජාතිකයේ විශ්වාසය දිනා ගන්නේ නැතුව අපට තනිවම ලෝකයේ වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ මේ ආර්ථික ක්ෂේත්‍රයේදී. එහෙම පුළුවන් කියලා හිතනවා නම් ඒ තරම් මෝඩකමක්, ඒ වගේ මෝඩ කතාවක් ලෝකයේ වෙනතක නැහැ කවුරු සභාවට. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් විශේෂයෙන්ම සජබ ඒ ඔක්කොම එකඟ වුණා අපි IMF එකට යාම තමයි අපට තියෙන එකම මාර්ගය කියලා. ඒ අනුව මේ දුෂ්කර අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ දුෂ්කර ගමන යාමට නායකත්වය දුන්නා. එතුමාගේ ඒ නායකත්වය නිසා තමයි අද අපිට පුළුවන් වුණේ මේ තත්ත්වය වෙනස් කරලා ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, පැරිස් සමාජය කියන මේ අන්තර්ජාතිකයේ සෑම ස්ථානයකටම පෙන්වලා දෙන්නට අපි දැන් නියමිත නිවැරදි ආර්ථික ගමනකට අපි ගමනක් ආරම්භ කරලා තියෙන කියන එක අපි ස්ථාවර කියලා කරලා තියෙනවා. ඒ නිසා තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපට මේ විස්තීරණ අයමුදල දෙවනි වාරිකය ලබා දීමට එකඟ වෙලා තියෙන්නේ. ඒ තුලින් ඇතිවන තත්ත්වේ තමයි ගෞ සභාපතිතුමනි අපට අන්තර්ජාතික ලෝක ප්‍රජාවගේ විශ්වාසය අපට දිනා ගන්න පුළුවන්. ඒ සමග ආයෝජන පිළිබඳව ගලායීම පිළිබඳව විශ්වාසයක් තබන්නට පුළුවන්. ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. මේ සඳහා ඇතුල් වෙන දොරටුව තමයි දැන් අද මේ වෘත්ත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහර විට සමහර අය හිතනවා ඇති මේකෙන් පිට මගක් තියෙනවද කියලා ඇහුවා අපි. පිට මගක් නැහැ. දැන් අපේ විපක්ෂ නායකතුමා කියන්නේ එතුමාවම මේක IMF එකම කතා කරලා මේක ප්‍රතිව්‍යුහගත කරනවා. සභාපතිතුමනි මේ IMF එක ලෝක බැංකුව අන්තර්ජාතික සංවිධාන පුද්ගලයන්ගේ මූණවල් දිහා බලලා ඒ අය කතා කරන ඉංග්‍රීසි දිහා බලලා මේවා තමන්ගේ ප්‍රතිපත්ති වැඩ පිළිවෙලවල වෙනස් කරන්නේ නැහැ. එහෙමනම් එහෙම හිතනවා නම් ඊට වඩා මෝඩකමක් නැහැ කියන එක මම කියන්නට ඕන. ඒ නිසා එතුමාගේ ආර්ථික න්‍යායන් විශ්ලේෂණයන් හා අන්තර්ජාතික මූල්‍ය සංවිධාන වැඩකටයුතු කරන ක්‍රියාමාර්ගයේ පිළිබඳව එතුමාගේ නොදැනුවත්කම නිසා එතුමාට මේ විපක්ෂ නායක ධූරේ දරන්න සුදුසුකමක් තියෙනවද කියන එක මේ රටේ ජනතාව තක්සේරු කළ යුතුයි. නමුත් හර්ෂ සිල්වා මහත්තුමා ඉතාම නිවැරදිව පිළිඅරගෙන තියෙනවා. අපි යන මාර්ගය හරි. නමුත් එතුමා යම් යම් රිසර්වේෂන්ස් කළා තියෙන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් දැන් අපි යන මාර්ගය හරි බව පිළිගන්න තියෙනවා. අපි හිතනවා ජනතාවත් මේක පිළිගන්නට ඕන. අර මැජික් ලේන්ස් අපිට පෙන්වලා එතුමා කිව්වා වගේම අපිට මේ තත්ත්වයෙන් ගොඩ එන්නට පුළුවන් කමක් නැහැ. මැජික් කාරෝ හරියට ඉන්නවා. මැජික් කාරෝ කියන්නේ අපි ආම මේවා මොනවත් ඕනේ නැහැ. අපි දැන් ඔක්කොම කරලා දෙන්නම්. පඩි වැඩි කරලා දෙන්නම්. වැට් ගන්න නැතුව අපි රටේ ආදායම හොයන්නම්. ඉතින් මේ සුරංගනා කතා වලින් අපිට මං හිතන්නේ මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, අපේ ආර්ථික ස්ථාවර කර ගැනීම සඳහා IMF සංවිධානයේ මාර්ගෝපදේශකයන් අනුව 2023 වර්ෂයට ලබාගත යුතුබුණු ආදායම් ඉලක්කය අපට දීලා තිබුණේ බිලියන 3415ක්. පසුව ඒ සංශෝධනය කළා 2750ට. මේ වන විට අපි 2786ක් උපයාගෙන තියෙනවා. ඒ නිසා මේ ටාගට් එක, මේ ඉලක්කය අපිට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල මේ විස්තීර්ණ ණය පහසුකම් අපිට අනුමත කරේ. ඉතින් ඒ ගැන ඒ නිසා අපි ස්තුතිවන්ත වෙන්නට ඕන අපේ භාණ්ඩාගාරයේ නිලධාරීතුමන්ලා ඇතුළු අනිකුත් ආයතනවල ඔක්කොටම මේ මුදල අය කර ගැනීමට අපිට නොහැකි වුණා නම් ඔන්න විපක්ෂයේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා. විපක්ෂය හිතාගෙන හිටිය අද වෙනකොට කොහොම හරි මේ විවාදය කල් දාලා වැට් බදු පනත පරාජය කරලා කොහොම හරි මේ මුදල අපිට නොලැබෙන්න. එතකොට ඒ අය දන්නවා මේ රට තවත් අස්ථාවර වෙනවා. එතකොට අපිට බලයට එන්න පුළුවන් කියලා. මෙන්න මෙවැනි කෙටිකාලීන දේශපාලන වාසි බලාගෙන තමයි විපක්ෂය කටයුතු කරේ. නමුත් ඒක පරාජය කිරීමට අපිට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙන්නට ඕන. ඒ වගේම අපට විශාල අභියෝගයක් තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ අභියෝගය තමයි අපි එන වර්ෂයේදී අපිට දීලා තියෙන ටාගට් එක, අපිට දීලා තියෙන ඒ අභියෝගයට කොහොමද අපි වැඩ කටයුතු කරන්නේ. ඒ සඳහා අපිට මේ බදු අය කර ගැනීම පිළිබඳව ක්‍රමවේදය අපි නවීකරණය කරන්නට ඕන. විශාල විවේචනයක් තියෙනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ක්‍රමිෂ් ක්‍රමය පිළිබඳව. බිලියන 14ක් වියදම් කළා. මේ ක්‍රමය අපි ඉම්ප්ලිමන්ට් කරන්න ගත්තේ. නමුත් ඒකෙන් බලාපොරොත්තු වූ කාර්යයන් ඉටු වුණේ නැහැ. ඒ නිසා මෙතන භාණ්ඩාගාරයයි ඊළඟට ආදායම් බදු දෙපාර්තමේන්තුවයි කඹෑදිල්ලක් කරන්නේ නැතුව ඔවුන් සහයෝගයෙන් වැඩ කරලා අනිවාර්යයෙන්ම මේ ක්‍රමය සංශෝධනය කළා. මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව හදලා දෙන්න නියම ආකාරයට ආදායම් බදු දෙපාර්තමේන්තුව නිලධාරීන් බලාපොරොත්තුෙන් ඉන්නවා. මේක හරියට සකස් කරොත් එීම මේ බදු දැල දැනට තවත් මිලියන 1.5ක් පමණ ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඔවුන් සූදානමින් ඉන්නවා. ඒකට අපි සහයෝගය දෙන්න ඕනේ. එහෙම සහයෝගය දෙන්නේ නැතුව දෙගොල්ල දෙපැත්තට කබෑදෑද හිටියොත් එහෙම වෙන්නේ අපිට මේ ආදායම එකතු කර ගැනීමට බැරි වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා වඩා හොඳ අවබෝධයක් සංවාදයක් ආදායම් බදු දෙපාර්තමේන්තුවත් ඒ වගේම අපේ භාණ්ඩාගාරයත් අතර ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ ටාගට් එක අපි achieve කරන්න ඕන නම් ගරු සභාපතිතුමනි. ඒ වගේම අනිකුත් දේ තමයි විශේෂයෙන්ම රේගු බදු අය කර ගැනීම. රේගුව පිළිබඳව විශේෂ විමර්ශන කොමිටියක් ජනාධිපති කමිටුවක් පත් කළා. ජනාධිපති පරීක්ෂණ සභාවක් පත් කළා. ඒ පරීක්ෂණ සභාව මගින් ඉතාම යථාර්ථවාදී යෝජනා ක්‍රාශියක් ගෙනල්ලා තියෙනවා. අද කස්ටම්ස් ගත්තොත් එම ආදායම් බදු දෙපාර්තමේන්තුව ගත්තොත් එම මාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් අනුකම්පිතුවක් පත් කරා මේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු මීට අදාළ නීතිය මොන ආකාරයෙන් අපි වෙනස් කළ යුතු කියන කාර්යය පිළිබඳව ඒ පිළිබඳව අපි යෝජනා දීලා තියෙනවා. ඉතා ඉක්මනින් දේශීය විශේෂම කස්ටම්ස් ඕර්ඩිනන්ස් එක අපි සංශෝධනය කළ යුතුව තිබෙනවා කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින්. අද සමහර නළු තියෙනවා අවුරුදු 20ක් මුදල් අය කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ අපි ඉක්මන් කිරීම සඳහා වැඩ කටයුතු අපි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් අපි අනිවාර්යයෙන්ම සකස් කළ දෙන්නට ඕන. ඒ වගේම එතන තියෙන කස්ටම්ස් වල තියෙන ඒකාධිකාරය අපි නැති කරන්න ඕන. මේ සඳහා අපිට දැන් ටැක්ස් ඇපීල් බෝඩ් එකක් තියෙනවා, කමිෂන් එකක් තියෙනවා. හැබැයි ඒකත් ඉතාම මන්දගාමී. ඒ වගේම කස්ටම්ස් ඇපීල් බෝඩ් එකක් අපිට නැහැ. කස්ටම් එක එක්කෙනෙක් යම් තීන්දුවක් දුන්නම් ඊට විරුද්ධව මේ ඩිරෙක්ටර් ජෙනරල් කස්ටම්ස් තමයි ඇපීල් කරන්න තියෙන්නේ. එහෙම නෙවෙයි. ඒ සඳහා ස්වාධීන කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ ක්‍රියාකාරීත්වය ඉක්මන් කරවලා ඒ වගේම ඒ කමිටුවේට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට හරි අභියාචනාධිකරණයට යනවා නම් විශාල අපමුදලක් තැන්පත් කරලා යන්න ඕන කියන පිළිබඳව නීති රීති ඒ වගේම කස්ටම්ස් ඉන්ක්වාරිස් මාස 3ක් ඇතුළතදී අවසන් කිරීම සඳහා අවශ්‍ය නීති රීති ගෙනෙන්න කියලා අපි කියලා තිනවා. මේ කාර්යය කළොත් එහෙම අපිට එන වර්ෂයේදී අපිට මේ ආදායම් එකතු කර ගැනීම ඊට වඩා හොඳින් කරගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ටැක්ස් ඇපීල් බෝඩ් එක පිළිබඳව. ටැක්ස් ඇපීල් බෝඩ් එකට එකේ ගන්න විසඳන නඩු ප්‍රමාණය ඉතාමත් අල්පයි. එතන බිලියන 128කට වැඩි ප්‍රමාණයක් අය කරගන්න තියෙනවා. ඉතින් එය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා එක ඇපීල් බෝඩ් එකක් නැත්නම් ඇපීල් බෝඩ් 15ක් විතර අපිට පත් කරන්න පුළුවන්. ඒ දිස්ත්‍රික්කයට එක ගානේ එක පළාතකට එක ගානේ ඇපීල් බෝඩ් එක පත් කළා. ඉතා ඉක්මනින් මේ නඩු විසඳීම සඳහා අපි කාර්යභාරයක් කරන්න ඕනේ. ඒ වගේම කස්ටම්ස් කේසස්, ටැක්ස් කේසස් මේ වගේ ඇපීල්ස් එනවා නම් අපි විශේෂයෙන්ම අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නට ඕන. ඒ සඳහා වෙනම බෙන්ච් එකක්, වෙනම නඩුකාරවරු දෙතුන් දෙනෙක් වෙන් කරලා මේ නඩු මොකද අපේ මුදල් එකතු කර ගැනීම අවශ්‍යයි. මේක ජාතික ප්‍රමුඛතාවයක්. එහෙමනම් අපි මේ ප්‍රමුඛතාවයට ඉඩ දෙමින් ඒ සඳහා වෙනමම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ ඇපීල් කෝට් එකේ මේ නඩු අහන්න, මේකෙන් එන ඇපීල් සහන්ඩ මේවා දවසෙන් දෙකෙන් විභාග කරලා ඉවර කරන්න, අඩු ගානේ මාසෙකින් දෙකකින් හරි විභාග කරලා ඉවර කරන්න අවශ්‍ය පරිසරය හදන්නට පුළුවන් නීති ක්‍රමයක් අපි සකස් කරන්න ඕනේ. ඒ නිසා මේ යථාර්ථය බවට පත් කර ගැනීම සඳහා අපිට අධිකරණයේ සහාය අවශ්‍යයි. ඒ වගේම ජනතාවගේ සහාය අවශ්‍යයි. ඒ පමණක් නෙවෙයි ගරු සභාපතිතුමනි, දැන් අපි ගත්තොත් එහෙම හුඟාක්ම බැංකු මම නම් කියන්නට කැමති නැහැ බිලියන 9 7 6 5 3 මේ ආකාරයට බැංකු වලින් තියෙනවා අපිට ආදායම් බදු අය කරගන්න. ඇයි බැංකු මේ වගේ වන්නේ නැත්තේ? සමහර ඒවා රාජ්‍ය බැංකු, ඒවට නියෝගයන් දෙන්නට ඕන වහා මේ මුදල් ගෙවන්න කියලා. ඉතින් ඒ නිසා මේ අය කරගැනීමේ ක්‍රියාවලියේ දුර්වලකම් රාශියක් තියෙනවා. ඒ දුර්වලකම් ටික අපි හදාගත්තේ නැත්නම් අපිට එන අවුරුද්දේ මේ ඉලක්කවලට යාමට අපිට පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ නිසා අද අපි සතුටු වුණත් මේ විස්තර ණය පහසුකම් ලැබුණා කියලා එන අවුරුද්දේ අපිට තියෙන ඒ බදු එකතු කර ගැනීමේ අභියෝගයන්ට අපි කටයුතු කරේ නැත්නම් අපිට නැවතත් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා බදු එකතු කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව භාණ්ඩාගාරයත් ඒ අදාළ අංශත් ඉතාම ඕනෑකමින් වැඩ කටයුතු කළා. ඒ බද්ද එකතු කර ගැනීම අනිවාර්යයෙන්ම අපි විසින් කළ යුතුව තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, ඇතුළු අපේ රජය කෙටි දේශපාලන වාසි බලාගෙන කටයුතු කරේ නැහැ. සාමාන්‍යයෙන් මැතිවරණයක් තියෙන වර්ෂයක් එනකොට අපි කරන්නේ හැමදේම දීලා දාලා ජාතික ආර්ථිකයේ බක බෑ වෙලා ගියක් කමක් නැහැ ඡන්ද ගන්න ඕන කියලා වැඩ කරන එක. ඒ තියරි එකෙන් ඒ දර්ශනයෙන් බැහැරව ගිහිල්ලා අපි මූණ දුන්නා අපි රට පෙරට තියලා අපේ දේශපාලන පැවැත්ම අපේ දේශපාලන ජයග්‍රහණ අනුව නෙමෙයි රටේ ජයග්‍රහණය සඳහා විශාල කැපකිරීමක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මේ කණ්ඩායම මේ ආණ්ඩු පක්ෂයේ මේට ඡන්දය දුන්න හැම දෙනාම ඒ කැපකිරීම කරා කියන එකත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරවමු. ස්තුතියි.
Thank you.